ගරු අගමැතිතුමිය ඔබතුමියට විනාඩි 15ක කාලයක් වෙන් වෙලා තියෙනවා.
බොහොම ස්තුතියි ගරු නියෝජකාරක සභා සභාපතිතුමියනි. එතන මම කතාව පටන් ගන්න හිතුවා මට මේ වෙලාවේ මතක් වෙනවා ගිය අවුරුද්දේ මාර්තු 8 අපේ මෙතන ඉන්න බොහෝ සහෝදරියන් ප්‍රමාණයක් සහ තව විශාල පිරිසක් පොල්දුවේ ඔබතුමියටත් මතක ඇති ඔබතුමියත් හිටියා. අපි ඉඳලා වතුර ප්‍රහාරවලට එල්ල වෙලා තමයි මට එදා පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වුණේ. සහ ඒ වෙලාවේ ඒවකට ආණ්ඩුව අපිට විරුද්ධව නඩුත් දැම්ම මල්පෝච්චි පාගලා කියලා. ඒ නඩුව මං හිතන්නේ ගරු අධිකරණ ඇමතිතුමා තාම ඒ නඩුව අහනවා. මම අගමැති වුණයින් පස්සෙත් මම මගෙන් කට උත්තරත් ගත්තා. මං හිතන්නේ මෙතන ඉන්න අපේ මන්ත්‍රීවරියන් ගණනාවක්මත් කට උත්තර ගත්තා මල්පෝච්චි පෑගුවා කියන වරදට. ඉතින් කමන්නේ එහෙම තමයි. ඒ අරගල හරහා තමයි අපි බොහෝ දෙනෙක් මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක ගැන මම මතක් කරනවා සහ මම සතුටු වෙනවා. අපි කාලයක් තිස්සේ පෙනී හිටපු දේවල් හරහා අපිට මෙතනට ඇවිල්ලා මේ ගැන කතා කරන්න හැකියාව ලැබීම පිළිබඳව අපේ අමාත්‍යතුමිය කිව්වා මේක විශාල ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කාන්තා ඓතිහාසිකම් ගැන කතා කරනකොට ඒක විශාල සංකල්පයක් කියලා. ඒක හරියටම හරි. ඒ විශාල සංකල්පය තුළ ඉඳගෙන ක්‍රියාත්මක කරනකොට අපිට දේවල් දිහා වියුක්තව බලන්න බෑ. කාන්තා ඓතිහාසිකම්ද ඒ සියලුම ඓතිහාසිකම් ගැන කතා කරනකොට අපි කතා කරනවා ඉන්ටර්සෙක්ෂනැලිටි කියලා. ගැහැණියක් වීමම විතරක් තුළින් නෙවෙයි අපි සමාජය තුළ සමාජගත වෙලා අපිට අසාධාරණය සිද්ධ වෙන්නේ. කාන්තාවක් ඒ ගැහැණියගේ පන්තිය, ආගම, ජාතිය, කතා කරන භාෂාව, කුල මේ සියලුම දේවල් හරහා තමයි අපි සමාජය තුළ පොසිෂන් වෙන්නේ, ස්ථානගත වෙන්නේ. ඒ හරහා තමයි එතකොට අපිට ලැබෙන අවස්ථා සහ අපිට ලැබෙන ඔපචුනිටීස් ගැනත් සහ අපිට ලැබෙන සම්පත් වලට තියෙන ප්‍රවේශයක් තීරණය වෙන්නේ. ඒ නිසා මේක සංකීර්ණ මාතෘකාවක්, නිකම් මේ සරලව ගැහණු පිරිමි බෙදීමක් ගැන නෙවෙයි. ඒ නිසා තමයි අපි මේක ගැන කතා කරනකොට හැම වෙලාවෙම ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සම්බන්ධතාව ගැන කතා කරන්නේ. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හරහා සමාජය තුළ සමාජයේ සංවිධානය වෙලා තියෙන විදියත්, සමාජ සම්බන්ධතා සංවිධානය වෙලා තියෙන විදියත් තුළින් තමයි ඒ අසමානතාවයත් අසාධාරණත්වයක් සමාජය තුළ ක්‍රියාත්මක වෙන්නේ. ගරු සභාපතිතුමිය 76 වසරක සාපයක් ගැන අපි කතා කරනකොට අපි කතා කරන්නේ මේ අවුරුදු 76 තුළම මේ රටේ තුළ වෙච්ච සියලු දේ ගැනම විතරක් ගැන නෙවෙයි. ඒක හරියට පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ. 76 වසරක අපි විශේෂයෙන් කතා කරන්නේ දේශපාලන සාපයක් ගැන. නැත්තම් මේ රටේ ජනතාව කරපු කියපු දේවල් තුලින් මේ රටේ ගොඩනැගුණු දේවල්, මේ ලෝකය වෙනස් වීමත් සමග රට තුළ ඇතිවෙච්ච වෙනස්කම් සංවර්ධනය අපි නොතකා නෙවෙයි. අපි 76 වසරක දේශපාලන සාපයක් ගැනයි කතා කරන්නේ. ඔබ දන්නවා අද වෙනකොටත් ලංකාවේ ගැහැණුන්, ලංකාවේ ස්ත්‍රිය ලෝකයේත් එක්ක බලනකොට, යම් කිසි විශේෂයෙන්ම අපේ කලාපය තුළ බලනකොට අපි ඉන්නේ හොඳ තැනක කියන එක ලෝකයේම පිළිගන්න දෙයක්. ඒකට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. අපේ රට තුළ 40 ගණන්වල 1940 ගණන්වල ඇතිවෙච්ච නිදහස් අධ්‍යාපනයක්, නිදහස් සෞඛ්‍ය පද්ධතියක් තුළ තමයි අපි බොහෝ දේවල් දිනාගෙන තියෙන්නේ. ඒ අධ්‍යාපන ක්‍රමය, නිදහස් අධ්‍යාපන ක්‍රමය තුළ මුලින්දම්ම ගැහැණු ළමයින්ට අධ්‍යාපනය ලබා දීම ප්‍රතිපත්තියක් හැටියට සහ අපේ කාන්තාවන්, අපේ අධ්‍යාපනඥවේදී, අපේ අධ්‍යාපනවේදීන්, අපේ නායිකාවන් බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් පෙනී හිටපු නිසා තමයි අද වෙනකොට අපේ රටේ අධ්‍යාපනය කියන එකේ ඉදිරියෙන්ම ගැහැණු දරුවන් ඉන්නේ සහ කාන්තාවන් ලංකාව තුළ ඉන්නේ. අපි අමතක නොකළ යුතු දෙයක් තමයි මේ නිදහස් අධ්‍යාපන වෙනුවෙන් ඒක අරගල හරහා රැකගත් දෙයක්. ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගාන ජීවිත පුද කළා නිදහස් අධ්‍යාපනය රැකගත්තේ. 70 ගණන්වල 1977 පස්සේ විශේෂයෙන්ම මේ නිදහස් අධ්‍යාපනය කප්පාදු කරන්න විවිධ අවස්ථාවල ඒ රජයවල් උත්සාහ කරා, ඒ ආණ්ඩු උත්සාහ කරා. ඒක නිල නොවන විදිවලටත් නිදහස් අධ්‍යාපනය විනාශ කරන්න විවිධ අවස්ථාවල යෙදී සිටපු හැම අවස්ථාවක මේ රටේ ජනතාව, විශේෂයෙන් මේ රටේ සිසු සිසුවියන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් මැදිහත් වෙලා තමයි ඒ නිදහස් අධ්‍යාපනය රැකගත්තේ. ඒ නිදහස් අධ්‍යාපනය තුල භුක්ති විඳපු ගැහැණුන් තමයි, ඒ ස්ත්‍රිය තමයි අද ඉදිරියෙන් ඉන්නේ. අද වෙනකොට අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ඉහළම ප්‍රතිඵල ලබා ගන්න හැකියාව ලබාගෙන තියෙන. ඉතින් ඒ නිසා අපි මේවත් අමතක කළ යුතු නැහැ. ගරු සභාපතිතුමිය, ඒ වගේම මම හැමතිස්සෙම කතා කරන දෙයක් අමාත්‍යතුමියත් කිව්වා, මේකේ තියෙන සංකීර්ණත්වය අපි අමතක කළ යුතු නැහැ කියලා. ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අසමානතාවය ගැන කතා කරනකොට අපිට විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපි අද ආමන්ත්‍රණය කළ යුතුම දෙයක් තමයි, අද අපි ඉතාමත්ම සතුටු වෙනවා අපේ ගැහැණු දරුවන්ගේ ප්‍රගතිය පිළිබඳවත් ඔවුන්ගේ ප්‍රතිඵල දිහා. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා අද දවසේ පිරිමි දරුවන්ගේ අධ්‍යාපන ප්‍රතිඵල සහ අධ්‍යාපනයේ සහභාගිත්වය අඩුවීම පිළිබඳ. මෙතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි පිරිමි දරුවන් අධ්‍යාපනයෙන් හැලෙන්නේ කියන එක, අධ්‍යාපන ක්ෂේත්‍රය තුල නැත්තේ මොකද කියන එක, ඒක තුලින් ඇති වෙන සමාජ අද්භූතය ගැනත් මේ හා සමානව අපි මැදිහත් විය යුතුයි. මොකෝ අපි දකිනවා අධ්‍යාපනය තුල තමයි අර ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිගන්න ගරු කරන සමාජයක් ඇති කරන්න නම් මැදිහත් වීම සිද්ධ විය යුත්තේ අනිවාර්යයෙන්ම අධ්‍යාපන ක්‍රමය තුල. ඒ අධ්‍යාපන ක්‍රමය තුල ඉගෙන ගන්න පොතපත විතරක් නෙවෙයි, ඒ ඉගෙනුම් පරිසරය තුල, ඒ ඉගෙනුම් පරිසරය තුල ලැබෙන ලැබෙන බලපෑම තුලින් තමයි ඒක තීන්දුව තීරණ වෙන්නේ. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමිය, අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල අපි හැමතිස්සෙම අපේ මූලිකත්වය දීලා තියෙන්නේ අර කුසලතාව වර්ධනය ගැන විතරක් නෙවෙයි, අපි ප්‍රාර්ථනා කරන, අපි බලාපොරොත්තු වෙන ඒ ශිෂ්ට සම්පන්න රට තුල ජීවත් විය යුතු පුරවැසිය, ඒ රට තුල ඒ ගෞරවාන්විත විදියට සියලු දෙනාම පිළිගන්න, සියලු දෙනාටම ගරුත්වය දෙන, වෙනස්කම් වලට ගරු කරන ඒ පුරවැසිය, ඒ පුද්ගලයා බිහි කරන්න පුළුවන් අධ්‍යාපනයක් ගැන අපි කතා කරන්නේ. අන්න ඒක තුල, ඒ නිසා තමයි ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ඒ සම්බන්ධතා, ඒ අනන්‍යතා ගැන සංවේදී සහ ඒව තේරුම් ගත්ත, ඒවට ගරු කරන සමාජයක් බිහි කරන්න පුළුවන් අධ්‍යාපනයක් අපි හදාන්න උත්සාහ කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි ඒක ගැන සලකමින් තමයි ඉදිරියට අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේක මූලික තැන අනිවාර්යයෙන්ම ගන්නවා. ඒ වගේම ගරු සභාපතිතුමිය, අපේ මැදිහත් වීම තුලදී අපි ජෙන්ඩ බජටින්, ජෙන්ඩ මේන් ස්ට්‍රීමින් ගැන කතා කරනවා. ඒවා ඔක්කොම හරි, ඒවා අපි කළ යුතු සහ අනිවාර්යයෙන්ම කළ යුතු දේවල්. නමුත් ගරු සභාපතිතුමියනි, මේ ජෙන්ඩ බජටින්, ජෙන්ඩ මේන් ස්ට්‍රීමින් කියන එක අපිට ප්‍රතිපත්ති වලින්ම විතරක් බලන්න බෑ. නීති හදලා විතරක් ගැහැණුන්ගේ ජීවිත, ස්ත්‍රියගේ ජීවිතය වෙනස් වෙනවා නම් එහෙනම් මේක හරි පහසුයි. ඒක නෙවෙයි, මේවා ව්‍යුහාත්මක ප්‍රශ්න. ව්‍යුහාත්මක ප්‍රශ්න වෙනස් කරන්න ප්‍රතිපත්ති නීති වලින්ම පමණක් බෑ. ප්‍රතිපත්තියක් හැදුවා නම් ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න පුළුවන් විදිහේ ව්‍යුහයකුත් හැදෙන්න ඕනේ. නීතියක් හැදෙනවා නම් නීතිය ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒ අධිකරණ පද්ධතියක් තියෙන්න ඕනේ, පොලිස් පද්ධතියක් තියෙන්න ඕනේ. ඒ නීති ක්‍රියාත්මක කරන්න එහෙමනම් ඒවට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්න ඕනේ. අපි කාන්තා සහ ළමා කාර්යාංශ හැදුවට කාන්තා හා ළමා කාර්යාංශවල මුදල් වෙන්නේ නැත්නම් ඒවා ක්‍රියාත්මක කරන්න අමාරුයි. මේ නිසා ගරු සභාපතිතුමනි, මම හිතන්නේ අපේ අයවැය තුල, මේ අයවැය තුල තියෙන වැදගත්ම දේ තමයි අපේ ප්‍රායෝගික මැදිහත් වීම. ප්‍රායෝගික මැදිහත්වීම කරන්න පුළුවන් විදියට මුදල් වෙන්වීම මේක තමයි සුවිශේෂී. ඒ නිසා තමයි අපිට ප්‍රවාහන අමාත්‍යාංශයේ පුළුවන් වෙන්නේ මීට වඩා ස්ත්‍රී පුරුෂ සමාජ භාවිය සංවේදී පොදු ප්‍රවාහන සේවයක් හදන එක. අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ විශේෂයෙන්ම කාන්තාවන් හා ළමුන්ගේ සෞඛ්‍ය ගැන විශේෂ අවධානයක් යොදවන්න පුළුවන් වෙන්නේ. ඕටිසම් තියෙන දරුවට ලැබිය යුතු අධ්‍යාපනය, ලැබිය යුතු සේවා පහසුකම් ගැන විශේෂයෙන් මුදල් වෙන් කරලා තියෙන්නේ. මේවා අපි නිශ්චිත වශයෙන් හඳුනාගෙන ඒවට මුදල් වෙන් කරන්නේ නැත්නම්, ප්‍රතිපාදන වෙන් කරන්නේ නැත්නම් මොන දෙයක් ප්‍රතිපත්තිමය තලයේ විතරක් කතා කරලා ඒක ක්‍රියාත්මක වෙන්න බෑ. සහ ඒ නිසා තමයි මම දකින්නේ මේ පාර අපි ඉදිරිපත් කරපු අයවැය ඇත්තටම අර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රතිපාදන වෙන් කරපු. මතක තියාගන්න අපිට අපි මේ 2000 අපි අපේ ආණ්ඩුවේ පළවෙනි අයවැය තුළ ඉතුරු වෙලා තියෙන අපිට මාස 9යි. ඒ මාස 9 කාලය තුල කරන්න පුළුවන් දේ තමයි අපි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊළඟ අයවැය තුල අපි ඊට වඩා මැදිහත් වෙනවා. මේක පියවරින් පියවරට සරස්මක් අනුව යන දෙයක්. ඒ නිසා මේක ආරම්භයක් කියන එක මතක තියා මෙතන වැදගත්ම දේ තමයි මෙතන තියෙන කන්සිස්ටන්සි එක. අපි කණ්ඩායමක් හැටියට මේ සියලු දේ මත එකඟතාවයක් තුළ කැබිනට් එක මැදිහත් වෙන්නේ. එතකොට මේක කාන්තා අමාත්‍යාංශය අපි තනි කරලා කරන දෙයක් නෙවෙයි. මේක අපි සියලු දෙනාම මේක බාර අරගත් වගකීමක් කියන එකත් මම මතක් කරන්න කැමතියි. ඒ නිසා අපි සියලු දෙනා තුළම මේ සියලු දෙනා තුළම කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් විශේෂ අවධානය කාන්තා සහ දරුවන් විතරක් නෙවෙයි. සමාජය තුළ අඩු සැලකිල්ලක් ලබන සමාජයෙන් වෙන් කරපු සමාජයෙන් එක්ස්ක්ලූඩ් කරපු සියලු කණ්ඩායම් විශේෂ අවධානයක් දිය යුතුයි කියලා පිළිගන්න ආණ්ඩුවක් පිළිගන්න කණ්ඩායම ඒ මත ඉඳගෙන තමයි අපි තීන්දුව තීරණ සියල්ලම ගන්නෙ. තව මෙතන යම් වැරදි මතයක් ඉදිරිපත් වුණා මම ඒක නිවැරදි කළා ඉන්න ඕනේ. විදේශගත වැඩ කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මත අලුතෙන් බද්දක් ගහලා තියෙනවා කියලා එවැනි බද්දක් කිසිසේත්ම අයවැය තුළ කිසිම සඳහනක් නැහැ. එහෙම එකක් වෙලා නැහැ ගරු මන්ත්‍රීතුමිය. මම හිතන්නේ ඔබ සමහර විට මේක පටලවගෙන ඇත්තේ අර විදේශගත සේවා සැපීමේදී අය කරන බද්ද. ඔව් ඒ වාර්තාව ඔබ දන්නවනේ මාධ්‍ය තුළ බොහෝ වෙලාවට වැරදි කරුණු ඉදිරිපත් වෙනවා. අර විදේශ සේවාවන් සඳහා සපයන බද්ද ගියාන්වේ 30%කට තිබ්බක 15%කට අඩු කළා. මේක තමයි මේ මාධ්‍යත් විවිධ පාර්ශවත් වැරදි විදියට අර්ථකථනය කළ තියෙන. ඒ නිසා නැවත වතාවක් මම අවධාරණය කරනවා විදේශයන්හි වැඩ කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අලුත් බද්දක් ගසා නැත. සහ අපිත් මං හිතන්නේ මාධ්‍ය තුල තියෙන දේවල් එසේම පිළිගත නොයුතුයි. ඒ අපි දන්නවනේ අපි බොහෝ දුරට අපි ගැනත් මාධ්‍යවල කියන ඕනතරම් කතාන්දර තියෙනවනේ ඒවා එහෙම නෙවෙයි. අපි තොරතුරුත් එක්ක ඉදිරිපත් කළ යුතුයි කියලා මමත් හිතනවා. තව එකක් කියන්න ඕනේ ගරු සභාපතිතුමියනි ගියාන්ව තුල
විනාඩි 2ක කාලය.
හරි බොහොම ස්තුතියි. මම අවසන් කරන්න අපේ සංසදය හරහා ආපු ඒ බලපෑම නිසා ජාතික කාන්තා කොමිසම පත් කරන්න තීන්දුවක් අරගෙන තියෙනවා. මේ වෙනකොටත් ඒක ව්‍යවස්ථා සභාවත ඒ නාම යෝජනා ඇවිල්ලා තියෙනවා. ඒක අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම ඉක්මනින් කාන්තා කොමිසම පත් කරලා රටේ පළවෙනි කාන්තා කොමිසම ස්වාධීන කාන්තා කොමිසමක් ඒ පත් කරලා ඒ වැඩ ආරම්භ කරන්න හැකි වෙයි කියන එකත් අපි බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් මම කියන්න ඕනේ ගරු සභාපතිතුමියනි මේ අවස්ථාවේ මේ ඇති වෙලා තියෙන පිවිදීම තුලින් මේ කාන්තා නායකත්වය ඉදිරිපත් වීම තුලින් පේන්න ඒකට එරෙහි ප්‍රතිගාමී බලවේගත් ඕනතරම් හැදෙනවා. ඒ ප්‍රතිගාමී බලවේග වලට අපි මේ කරන්න හදන දේ අල්ලගන්න අපි ඉඩ නොදිය යුතුයි. මේක අපේ රට තුල විතරක් නෙවෙයි අපි ජාත්‍යන්තරයේ දකිනවා මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතාවය කියන මාතෘකාව සංස්කෘතික යුද්ධයක් බවට පත් කරන්න උත්සාහ ගන්නවා මේ ප්‍රතිගාමී කණ්ඩායම්. ඒකට අපි කිසිසේත් ඉඩ නොදිය යුතුයි කියන එකත් මම යෝජනා කරනවා. අපි මේක ප්‍රගතිශීලී තැනකින් අපි කරන්නේ. මේක සමානාත්මතාවය සාධාරණය හා යුක්තිය පිළිබඳ ප්‍රශ්නයක් මිසක් විවිධ පුද්ගලයන් කණ්ඩායම් අතර තියෙන යුද්ධයක් නෙවෙයි කියන එකත් මතක් කරමින්, මම හිතන්නේ සමානාත්මතාවය අගය කරන, සාධාරණත්වය අගය කරන සියලු දෙනා එකතු වෙලා දිනාගත යුතු අරගලයක් කියා යෝජනා කරමින් මම නිහඬ වෙනවා. කාලය ලබා දීම පිළිබඳ බෙහෙවින්ම ස්තුතියි.